විමල් රත්නායක මෙතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් ආරම්භ කිරීම පිළිබඳ මේ විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් කරුණු කීපයක් කියන්න කැමැති. විශේෂයෙන්ම අපි ප්‍රතිපත්තිය වශයෙන් මේ පනතට අපේ විරුද්ධතාවයක් නැහැ. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අනිවාර්යයෙන්ම අපි කියන්න ඕන දෙයක් තිබෙනවා. දැන් මේ තිරසර සංවර්ධන ඉලක්ක 17ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්මත කරලා ලෝකයට හඳුන්වා දීලා තිබෙනවා. ඔබතුමා දන්නවා ඒ කමිටුවේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන්ුත් තේරීම්කාරක සභාවේ මේ 2000 ඉඳලා 2015 දක්වා ක්‍රියාත්මක වුණා මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල්ස් කියලා MDGs කියලා එකක් ගියා. අපි පුංචි කාලේ ඉස්කෝලේකට අපිට මතක තිබුණා ඔය 2000 මිලේනියම් එක වෙනකොට තවත් ගොඩක් දේවල් කරනවා කියලා. මිලේනියම් එක ආවට පස්සේ හැදුවා MDGs කියලා එකක්. ඒක 2015 වරුණා. ඒක වුණාට පස්සේ දැන් SDGs කියලා දාලා තිනවා මේක. මොනවාද? තිරසර සංවර්ධන ඉලක්ක, ගෝලී ඉලක්ක කියලා. මම ඊටාම වගකීමෙන් කියන ගරු කතානායකතුමනි, මේ කටයුත්ත වෙනුවෙන්, මේ අරමුණ වෙනුවෙන් දශමයක් හරි දෙයක් කරනවා නම් ඒක වෙනුවෙන් සහයෝගය දෙන්න පුළුවන් කියලා කියන ගමන් මේ ක්‍රමය තුළ, මේ දේශපාලනාතික ක්‍රමය තුළ, අපි ධනපති ක්‍රමය කියලා කියන මේ ක්‍රමය ඇතුලේ මේවා අකුරු විතරමයි. මේවා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් මේ හදන සභාවට රාජ්‍ය මුදල් වියදම් කිරීම විතරයි වෙන්නේ. මං කියන්නේ නාස්තියක් වෙන අදහසම නෙමෙයි. මුකුත් ඉලක්ක වලට එන්න බෑ. මොකද ලෝකෙ ඇවිල්ලත් නැහැ. ඔබතුමාලා දන්නවා මං හිතන්නේ ලෝකේ පරිසර සමුළුම තියලා තියෙක දහස් ගණනක් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කරන්න කියලා. හරිතාගාර වායු ප්‍රශ්නය පිළිබඳ. නමුත් අපි දන්න දේ තමයි ඒක එන්න එන්න වැඩි වෙලා තියෙන්නේ. ලෝකේ වනාන්තර විනාශය මේ ඔක්කොම ගෝල්ස් අස්සේ වැඩි වෙලා තියෙන්නේ. ලෝකේ ජානවංකොල්ලේ එන්න එන්න වැඩි වෙලා තියෙන්නේ. ලෝකේ යුද්ධ එන්න එන්න වැඩි වෙලා තියෙන්නේ. ලෝකේ ඇතිනිති පරතර එන්න එන්න වැඩි වෙලා තියෙන්නේ. ඒකට හේතුව අපි වෙන මොකුත් වෙනස් කරන්නේ නැතුව අපි මේ ලෝකේ පාලනය කරන සහ ලංකාව පාලනය කරන දේශපාලනඥ වෙනස් කරන්නේත් නැහැ. සල්ලි මොහාගෙන ලාභෙ මොහාගෙන යන ඒ ආර්ථික රටාව හොයා වෙනස් කරන්නේත් නැහැ. ඒව මුකුත් වෙනස් නොකර අපි ගෝල්ස් විතරක් වෙනස් කරනවා. තමන් වෙනස් වෙමි මොනවද වෙනස් කරන්න පුළුවන්? දැන් කෑදර විදියට ලාභෙම හොයාගෙන, ලාභෙම හොයාගෙන යන සමාගම් ලෝකෙ පුරාම හමා යන සමාගම් තන්ත්‍රයක් එක්ක කවුද පරිසර වෙනුවෙන් කටයුතු කරන්නේ? කවුද පරිසරය? ඔබතුමා දන්නවා බයෝඩයිවර්සිටි සමිට් එක, මේ සමුළුවට ඒ වෙනුවෙන් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් එන විද්‍යාඥයන් ප්‍රමාණයට වඩා වැඩි, එකට විරුද්ධව තෙල් සමාගම් වලින් එන විද්‍යාඥ ප්‍රමාණය. ඒ නිසා මම මේ ගැන ලොකු වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ ඔය මොනවා මොන තර්ක දැම්මත් අවසාන වෙලා තියෙන්නේ තමයි පරිසර විනාශ වීම, දේශපාලන අනුග්‍රහයනොත්, නිලධාරි අනුග්‍රහයනොත් කරනවා. ඒ කරන්නේ මේ රටේ තිබෙන ආර්ථික ක්‍රමය ඇතුලේ. මං ඒ නිසා ඒ ඉලූෂන් එකට, ඒ බොරු මිත්‍යාවට පොඩ්ඩක් සහභාගී වෙන්න කැමති නෑ පක්ෂයක් වශයෙන්. මම කියන ඔබතුමාට 2030 දී හදන්නනවා LDGs කියලා එකක්. ඒ කියන්නේ ලොස්ට්, මේ 30 අවුරුද්දේම ලොස්ට් ඩෙවලොප්මන්ට් ගෝල්ස් මොනවද කියලා. මම පාර්ලිමේන්තුවේ කවදා හරි අනිත් 2030 දී යන තරුණ මන්ත්‍රීවරුන් ඉල්ලා හෙන්න බලන්න කියලා. මේ ඔක්කොම ඒව නරක වෙනවා. ඒ නිසා මම ඒක නිවාද කරන්න යන්නේ නැහැ. නමුත් මම කියන්න කැමති ඔබතුමාගේ පනත ගරු ඇමතුමනි, දැන් මේ ව්‍යාපෘතිව මේ පනතට අනුව පාරිසරික තිරසාර සමාජ පැත්තයි, ආර්ථික පැත්තයි, පරිසර පැත්තයි තුනම බලන්න කියලා තියෙන ඕනම ව්‍යාපෘතිය. හැබැයි අපි ගමු දැන් මොනහරි කර්මාන්තයක්, මොනහරි සංවර්ධන ව්‍යාපෘතියක් කියලා, ඉදිකිරීම ව්‍යාපෘතියක් කියලා. ඒවා ආරම්භ කිරීමට පෙර, ආරම්භ කිරීමට පෙර ඔබතුමා අවුරුදු කාලයක් දීලා තියෙනවා ආයතනවලට ඒ සම්බන්ධ උපාය මාර්ග හදන්න. අපි පිළිගන්න යම් කාලයක් අවශ්‍යයි. නමුත් ඒවා පටන් ගැනීමට පෙර මෙම තිරසාර සංවර්ධනය පිළිබඳ ජාතික හෝ පළාත් හෝ ප්‍රාදේශීය හෝ කමිටුවේ අනිවාර්ය අනුමැතිය අවශ්‍යයි කියන එක මම නම් මේක දැක්කේ නැහැ. ඒක නීතිමය අවස්ථාවක් විතර නෑ. ඔබතුමා දන්නවා කුඹුරක් ගොඩ කරන්න ගියත් ගෝජන සේවායකයා අවසර අවශ්‍යයි. දැන් මේ ජනාධිපතිවරයා මුල් වෙලා, අගමැතිවරයා ඔබතුමා මුල් වෙලා, නියෝජ්‍ය කතානායකලා මුල් වෙලා, එක්සත් ජාතීන්ගේ සංවිධානය මුල් වෙලා තමයි පනත ගියේ. හැබැයි මේක අනිවාර්යක් නෑ. සංවර්ධන උපාය මාර්ග පනත කළ එකක් තියෙනවා. ඒ කියන්නේ පරිසර නීති, රේගු නීති, සියලුම නීති දෝෂර කරගෙන වැඩ කරන්න පුළුවන් පනතක් ඒක. පහුගිය කාලේ හැදුවා ඔබතුමාලත් එක්කම වැඩ ගන්නවා. එතකොට අපි මෙතනට ගෝල්ස් හදනවා SDGs කියලා. සමාජීය පැත්ත බලන්න. කුම් මොනාද අපි පාරක් හදනවා නම් එකෙන් යට වෙන මිනිස්සු පාරෙන් අයින් වෙන මිනිස්සුන්ගේ අවස්ථාව දිහා බලන්න. ජලාශයක් හදනවා නම් යට වෙන මිනිස්සුන්ගේ පැත්ත බලන්න කියලා පනතේ තියෙනවා. හැබැයි ඒක අනිවාර්යයක් නෑ. අනිවාර්යයක් නැත්නම් කරන්න බෑ. ඒක එක. දෙක තමයි විශේෂයෙන්ම ඔබතුමා එල්ලා හිටනවා අද තියෙන ලොකුම එක තමයි අකමැත්තෙන් ඉවත් වෙන්න වෙනවා සංවර්ධනයේ නාමයෙන්. සමහර ඒවා සංවර්ධනයේ නාමයෙන් කරන සමහර ඒවා ඇත්තම හොරකමේ නාමයෙන් කරන ඉදිකිරි. දැන් මත්තල ගත්තොත් හොරකමේ නාමයෙන් කරපු ඉදිකිරීමක්. ඔබතුමාලත් අර ඒ වගේම හින්දා ඉදිරියට කරන්න සැලසුම් කළා ඇති. ඒ නිසා සමාජීය පැත්තෙන් බලනවා නම් ප්‍රමුඛතාවය දෙන්න ඒකෙන් බලපෑමට ලක් වෙන මිනිස්සුන්ට. ඔබතුමාත් බලන්න උමාය. දැන් උමාය තිබුණේ කටුගම්පල බෝවත්ත පැත්තේන. දැන් තමුන්නාස ජීවත් වෙන තමුන්නාස තාමත් ගමේ වැඩිපුර යන්නේ මන්ත්‍රී ඇමතිවරයෙක්නේ. ඒකේ තියෙන ලිඳේ වතුර ටික බොන්න බැරණා. ගේ ගිලා බහැරණා. මොකද්ද මේ සංවර්ධන? අද උමාය වෙලා තියෙන ඒකනේ. ඒ නිසා ඔබතුමා මේ පනතට දාන්න අංක එක තමයි සංවර්ධන ව්‍යාපෘතිය එක ඒකෙන් පීඩාවට පත් වෙන ප්‍රජාවට ලැබෙන බලය. ඒක මේකේ නෑ.
ඔබතුමාට සංශෝධන ඉදිරිපත් කරන අයිතිය තියෙනවා.
ඔබතුමා මට
සංශෝධන ඉවරෙන්නේ නැති ඉඳා තව දවසක් තියෙනවා.
ආ එහෙමද?
ඒක නිසා ඔබතුමා
මම මේ දෙක ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි ඔබතුමා එකට කාරුණික අදහස් දැක්වුවට. එහෙම නැතුව මේක වැඩක් නෑ. ඉතින් ඒ නිසා මම ඒ කාරණය ගැන ඉදිරිපත් කරමින් මේකට අපි සහයෝගය දෙනවා. නමුත් අපි තේරුමක් ඇති දේවල් වලට සහයෝගය දෙන්න කැමැති. නමුත් ප්‍රතිඵලය සම්බන්ධව අපිට තියෙන්නේ අවිශ්වාසය බරපතලම විදියට. ඊළඟ කරුණ වශයෙන් ගරු කතානායකතුමනි මම හිතුවා මේ අද මේ තිරසාර සංවර්ධනයේ ප්‍රධාන එක එක ප්‍රධානම උපස්තම් මේකක් තමයි කාන්තාව. ඉතින් අද කාන්තා දින නිසා මම හිතුවා කරුණ දෙක තුනක් එකනක් කියන්න ඕනේ කියලා. දැන් මම කියන්න කැමති අපේ රටේ කාන්තාවන් මේ තිරසාර සංවර්ධන පැතිකඩනුව ගත්තට පස්සේ කාන්තාවන් ශක්තිමත් කරන්නේ නැතුව උන්ට සාධාරණ අවස්ථා දෙන්නේ නැතුව මේ පනත කිසිවක් සාර්ථක කරන්න බෑ. ඒ කියන්නේ ඔවුන් මේක ඉතාම මූලිකයි. දැන් සමාජීය සංවර්ධනය ගත්තොත් මම ඔබතුමාට කියන්න ඔබතුමා දන්නවා ලංකාවේ නොමිලේ සෞඛ්‍යයි නොමිලේ අධ්‍යාපනයයි පණ ඇද ඇද හරි තාම තියෙනවනේ. පණ ඇද ඇද හරි තියෙනවා. එතකොට අපි නොමිලේ අධ්‍යාපනය නිසා අපේ දරුවෝ අපේ ගෑනු ළමයි ඉස්කෝලේ යනවා. ඒ ගෑනු ළමයි ඉස්කෝලේ ගිහිල්ලා අම්මලා වෙනවා. ලොකු වයසට ගිහිල්ලා අම්මලා වෙනවා. ඒතර ඒ අම්මලා දැනුවත් අම්මලා ආර්ථිකයේ තියෙන අපරා අඩුපාඩු නිසා ජොබ් නැති වුණාට උගත් අම්මලා තමයි ඉන්නේ. ඕ ලෙවල් ඒ ලෙවල් වලට ඒ බී තියෙන අම්මලා ඉන්නේ. ඒ නිසා ඒ උගත් අම්මලා හැදුනාම සෞඛ්‍ය පැත්තට ගත්තම එමත්තුම ඔබතුමා දන්නවා අපේ රටේ ප්‍රතිශක්තිකරණය නොමිල දෙන එකයි උගත් අම්මලා ඉන්න නිසායි ප්‍රතිශක්තිකරණ මට්ටම ඉතාම ඉහළයි. අපි ලදරු මරණ අනුපාතකෙන් ගත්තොත් සංවර්ධන වෙමින් පවතින මායකන රටවල් අපි උඩම ඉන්නේ. හැබැයි මාතෘ මරණ වලින් අපි එහෙමම නැහැ. මාතෘ මරණ අපේ 33ක් 35ක් මැරෙනවා. ලක්ෂයකට අම්මලා ලක්ෂයක් මැරෙනවා. සෝරි අම්මලා ලක්ෂයක් නෙවෙයි දරුවෝ ලක්ෂයක් උපදිනකොට අම්මලා 33ක් මැරෙනවා. ඒක පුළුවන් වෙලා ඒ කියන්නේ අපි අම්කිසි ඉහලකට ගිහිලා තියෙන්නේ උගත් අම්මලා ඉන්නකොට. දැන් ඔබතුමා බලන්න කොච්චර දේවල් නොමිලේ දුන්නා. උගත්කම නැතිනම් කාන්තාව උගත්කම නැතිනම් අපිට ප්‍රතිශක්තිකරණ පැතිවලින්වත් ඉස්සරහට එන්න බැහැ. හොඳම උදාහරණේ වතුකරය. වතුකරේ ගොඩක් දුප්පත් ගොඩක් ප්‍රශ්න ගොඩක් අධ්‍යාපන පහසුකම් අඩුයි. ඒ නිසා ඒ අම්මලා ඉගෙනගෙන ඉහළට එන්නේ නැහැ. ඒ නිසා ඒ වතුකරේ මේ සෞඛ්‍ය නිර්ණායක ගත්තොත් ඔක්කොම පහළ තියෙන්නේ. ඒ නිසා කාන්තාවගේ උගත්කමයි රටේ සෞඛ්‍යයි 100%ක් සමානයි. ඒක මට කියන්න බලන්න 100%ක්ම සමානයි අදාළයි. ඒ නිසා දැන් කාන්තාවගේ ශක්තිය වැඩි කරගන්න ඔවුන්ගේ සියවෙන අයිතිවාසිකම් වැඩිපුර ලබා දෙන එක අත්‍යවශ්‍ය කාරණා බටපත් කරනවා. නමුත් ඔබතුමා දන්නවා මම කියන්නේ මේ යෝජනා දෙක තුනක් ටයිප් වෙන කයන් කැමති ගරු සභාපතිතුමනි අපේ රටේ කාන්තාවන්ගේ අපි අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් අපේ රටේ සරසවි වල 73%ක් ඉන්නේ ගෑනු ළමයි. ඒක හොඳයි. එතකොට හැබැයි අවුරුදු 30 35 වෙනකොට අපිට පේනවා ගොඩක් රාජ්‍ය අතර වලින් පුළුවන් පෞද්ගලික අංශයෙන් පුළුවන් කාන්තාවන්ගේ සහභාගිත්වය ගොඩක් වැඩි. හැබැයි ඔබතුමා බලන්න 35න් පස්සේ මොකද වෙන්නේ? මේ පාර්ලිමේන්තුවේ පවා 35න් පස්සේ මොකද වෙන්නේ? 35න් පස්සේ විතර වෙන දේ තමයි ඒ අම්මට පවරනවා, ඒ කාන්තාවට පවරනවා තනිකරම දරුවන් හදා වැඩා ගැනීමේ කර්මාන්තය. එතකොට ඒ නිසා ඔවුන්ගේ වෘත්තීය අනාගතය ඔවුන්ට කැප කරන්න වෙනවා. ඒ නිසා අද ලංකාවෙත් ලෝකෙත් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කාන්තාවගේ වෘත්තීය ඉහළ මට්ටමට යන්න බෑ. මොකද දරුවන්ගේ වගකීම බාර දීලා තියෙන්නේ කාන්තාවට නිසා. ඒක තාත්තලා කරන්නත් බෑ. يعني අම්මයි තාත්තයි දෙන්නම සම සමව කරන්න ඕන කියන ගැන පිළිගැනීම තිබ්බත් තාත්තත් ඉන්නේ ආර්ථික යුද්ධෙක. ඉතින් ඒ නිසා අපි පළිනෙන ඔබතුමාට කියන්නේ ලොකු දේවල් ඔය SDGs 17 කරන්න කලින් ඔබතුමා ආණ්ඩුවේ නීතියක් ගේන්න කාන්තාවන් 100කට වැඩිය වැඩ කරන සෑම රාජ්‍ය අතරයකට මේකට ලෝකේ තියෙන ප්‍රධාන සොලියුෂන් එක මේක. සෑම රාජ්‍ය අතරකම සෑම පෞද්ගලික ආයතනයකම හෝ නැත්තම් අක්කරි යම්කිසි ඒරියා එකක් වෙන කළා අනිවාර්යයෙන්ම රජයෙන් රජයේ යම්කිසි දායකත්වයක් අතෝ පෞද්ගලික අංශුණත් ප්‍රශ්නයක් නැහැ. දිවාසුරකම් මධ්‍යස්ථාන පද්ධතියක් හරියාකාරව හදන්න. ඔබතුමා අහලා තියෙන නෝත් කොරියා. නෝත් කොරියා සම්බන්ධ විවිධ මත තියෙනවා. නමුත් ලෝකේ තියෙන හොඳම ඩේ කෙයාර් සෙන්ටර් සිස්ටම් එක තියෙන නෝත් කොරියාවල. දැන් මේ පාර්ලිමේන්තුවේ තියෙන අපි දැකලා තියෙනවා සමහර මේ අපේ නිලධාරි මහත්මීන් දරුවෝ එක්කන් එනවා මේ පාර්ලිමේන්තුවේ ඉස්කෝලේ ඇරිලා. මේ පාර්ලිමේන්තුව අඩුයි වෙන ගොඩක් තැන්වල එහෙම තියෙනවා. ඒතර දරුවාගේ සම්බන්ධ සම්පූර්ණ හොයා බැලීම කාන්තාවට පැවරෙන සමාජ ක්‍රමයක් තමයි තියෙන්නේ. මේක තාත්තට කරන්නත් බෑ. ඒ නිසා මේක ලෝකේ බේරලා තියෙන්නේ නෝත් කොරියා වගේ ඉතාම එක්ස්ට්‍රීම් වෙන රටක් ගත්තා. යුරෝපේ ගත්තත් ඉතාම ඉහළ මට්ටමේ ලදරු පාසල් ලදරු සමාවෙන් දිවාසරකම් මධ්‍යස්ථාන පද්ධතියකින් තමයි මේක අවම කළා තියෙන්නේ ගරු ඇමැතුතුමනි. එතකොට අම්මට ලොකු ප්‍රශ්නයක් නෑ දරුවගේ ආරක්ෂාව දරුවගේ රැකියා දරුවගේ අනිකුත් දේවල් සම්බන්ධ. මේක නිකන් බොහොම සරල දෙයක් වගේ පෙනුනට ඔබතුමා මේ ප්‍රශ්නේ මුණ දෙන ඒ කියන්නේ මහත්තයට කාර් ගොඩක් තියෙන ඩ්‍රයිවර්ලා පහක් හයක් ඉන්න ගෙදරක් කෙනෙක්ගේ ගහන්න එපා. සාමාන්‍ය මධ්‍යම පන්තික පහළ මධ්‍යම පන්තික අම්මයි තාත්තයි දරුවෝ ඉන්න ගෙදරකින් අහලා බලන්න, ගෙවල්ින් හොයලා බලන්න. ඒ කාන්තාවන් සුවිශාල පීඩනයක් භුක්ති විඳිනවා මේ ප්‍රශ්නේ නිසා. ඔවුන්ගේ වෘත්ති අනාගතයේ අධ්‍යාපනයේ හැම දෙයක්ම දරුවෝ වෙනුවෙන් කැප කරනවා. අපේ රටේ කාන්තාව වැඩ කරන කාන්තාව ගත්තොත් ගරු ඇමතිවරු ඔබතුමා දන්නවා රැකියා තුනක් කරනවා. උදේ 4 ඉඳලා 6 හමාරනකම් එක රස්සාවක් කරන උයනෝ පිහන ඔක්කොම ගෙදර ගෘහ වැඩ කරනවා. ඊට පස්සේ ආර්ථිකයට ජොබ් එකට එනවා රස්සාවට එනවා. ඒක ඉවර කළා ආයි රෑ 7ට 8ට ගෙදර යනවා. ඊට පස්සේ ආයි ගෘහමය කටයුතුත් දරුවාගේ අධ්‍යාපන කටයුතුත් ඔක්කොම කරනවා. ජොබ් තුනක් කරනවා. ලෝකේ පළවෙනි වහලිය බිරිඳ. පළවෙනි වහලිය බිරිඳ. ඉතින් ඒ මම පීගෙන ගොඩක් කතා කරන්න වෙන්නේ නැහැ. අපි ඔබතුමාණන් කියන්නේ මේක ඉන්ඩස්ට්‍රි එකක් බවට පත් කරන්න. රජයෙන් උදව් කරන්න. ඩේ කෙයාර් සෙන්ටර්ස් පටන් ගන්න ආයතන වලට ප්‍රයිවට් සෙක්ටර් එකට කතා කරලා යම්කිසි මිලක් සහ ප්‍රමිතියක් හඳුන්වලා දීලා ඔබතුමාණන් යම්කිසි සහනයක් දෙන්න මේ ඩේ කෙයාර් සෙන්ටර්ස් ඉන්ඩස්ට්‍රි එකකට යනවනම් ඒක අපි මෙහෙම උදව් කරනවා කියලා. ඊට පස්සේ රජිනුත් කීපයක් කරන්න දැන් පාර්ලිමේන්තුවේත් අපි අහලා තිනවා කතානායකතුම මම උත්සාහ කරනවා කියලා. ඉතින් පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි මගේ පළවෙනි යෝජනාව අන්න ඒකයි. කාන්තා අයිතිවාසිකම් සම්බන්ධව කතා කරනවා.
ඒක විවාදගත විෂයක් නේද?
ඔව් ඒක තමයි මම කිව්වේ පලා සභාවෙන් කරත් කමන්නේ අර පෞද්ගලික අංශෙත් කරන්න. පෞද්ගලික අංශෙත් කරන්න පුළුවන් නේ. මොකද මේක එක මොකද ඔබතුමාලට ලොකු වැඩ කරන්න බෑනේ. ඔබතුමාලා ආණ්ඩුවට ලොකු වැඩ කරන්න බෑ. ලොකු දේවල් කතා කරන්න පුළුවන් වුණාට. මේක කරන්න. ඔබතුමා ඇමතිකම ඉන්න තාක්කල් මේ ඊළඟ අවුරුදු පහේ ඒක නිසා ඒක මම කියන්න කැමති එකක්. දෙවෙනි කරුණ තමයි ඕකටම අදාළ කරු ඇමතුමා වැඩිහිටි මධ්‍යස්ථානත් ඒකත් අර කරණයම තමයි. දෙවෙනි යෝජනා මම කියන්න කැමති කරු ඇමතුම ගරු නියෝජ්‍ය කතානායකතුමනි තිරසර සංවර්ධනයේ පැත්තෙන් ගත්තට පස්සේ කාන්තාව අයිතිවාසිකම් පැත්තෙම වචනයක් දෙයක් කියන්න කැමති. දැන් අපේ රටේ යම් සාකච්ඡා දැම හිතන ලක් වෙලා තියෙනවා අධිකරණ අමාත්‍යංශයකට යම් දෙයක් කරගෙන යනවා මේ ගබ්සා නීතිය සම්බන්ධව. අපි දැනීමේ හැටියට මේ ගබ්සා නීතිය 1883 තමයි ආරම්භ කළා තියෙන්නේ. දැන් මම අපි ගොඩාක් අය දන්නවා ලංකාවේ දවසකට එක එක ගණන් ඉලක්කම් කියනවා 3000 4000 ගබ්සා කරනවා. දැන් පිරිමි අය කියනවා මේක එන ලෙඩක් කියලා. සමහර ආගමික නායකයොත් කියනවා.
කාලි ඉවරගෙන
මං විනාඩි දෙකකින් ඉවර කරන්න. ඒ නිසා ගරු ඇමතුමනි මම කියන්නේ මේකයි. අපේ රටේ මේ ගබ්සා නීතිය ගොඩක් පරණයි. ඒක වෙනස් කරන්න ඕන. එතකොට අපි දකින දේ තමයි අද නීතියේ තියෙන නීතිය අනුව දැරිවියක් දූෂණය ලක් වෙලා දරුවෙක් හැදුනත් ඒ දැරිවියට ඒ අයිතිය නැහැ. ඒක වෙනස් අයින් කරන්න අයිතිය නැහැ. ඊට පස්සේ ලෙඩ රෝගයක් වුණත් වෙලත් වුණත් ඒත් බෑ. ස්ත්‍රී දූෂණය ලක් වෙලා දරුවෙක් හැදුනත් ඒ ඒක කලල අයින් කරන්න බෑ. එතන මේක ඉතාම වැරදි අදහසක්. මේ කියන්නේ ඒක බෑයි කියලා මේ රට හිතන් ඉන්නේ. දැන් කාන්තාව කියන්නේ මිනිස්සෙක්. එයා ගඟේ කුලියට දෙන්න තැනක් නෙමෙයි. දැන් ඔබතුමා කැමතිද ඔබතුමාගේ අකමැත්තෙන් ඇගේ ටැටූ එක මේ පච්චයක් කොටනවට? දැන් පිරිමි කැමතිද අකමැත්තෙන් පච්චයක් කොටනවට? නෝ මමට වෙලාව නැහැ. මම කියන්නේ මේකයි. අපි කැමති නැහැ පච්චයක් කොටනවටවත්. අපි කැමති නැහැ අපි අකමැතිද කොණ්ඩ කපනවටවත්. හැබැයි අපිට කියනවා ගාන්තාවන්ට කියනවා තමන් අකමැති දෙයකින් හම්බෙච්ච දරුවෙක් දරාගෙන හිටපන් කියලා. ඇඟ කියන්නේ මිනිස්සුන්ගේ මිනිස්සෙට අයිති දෙයක්. ඇඟ ගැන තීන්දු ගන්න ඕනේ ඒ ඇඟ අයිති මිනිස්සයා. ඒ නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා අපි කියන්නේ මේ මාස 9 කලල විනාශ කරන්න කියලා නෙමෙයි. නමුත් කාන්තාවන්ට අයිතිය ලබා දිය යුතුයි. කාන්තාව ඉපදලා තියෙන දරුවෝ වදන්නේ හදන්නේ පමණක් නෙමෙයි. ඇයට වෘත්තීය ජීවිතයක් තියෙනවා. ඇයට සමාජ ජීවිතයක් තියෙනවා. ඒ නිසා ඔය යෝජනා දෙක තමයි මම මේ සමාජීය පැත්තෙන් කියන්නේ. ඒකත් අවධානයට ගන්න කියලා ඉල්ලා සිටිමින් ඔබතුමාගේ පනතර සහයෝගය ලබා දෙන මම ඊළඟ විවාද අවස්ථාවේදීම නම් මගේ සංශෝධන ඉදිරිපත් කරන්න අපේ පක්ෂය වෙනුවෙන් බොහොම ස්තුතියි.
ගරු අජිත් මාන පෙරමැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම තිරසර සංවර්ධනය කියලා කියන්නේ අනාගත පරපුරෙහි අවශ්‍යතාවය සපුරීමට තියෙන හැකියාවට බාධාවක් නොවි වර්තමාන පරපුරෙහි අවශ්‍යතා සපුරන සංවර්ධනය කිරීම තමයි තිරසර සංවර්ධනය කියලා කියන්නේ. මේ තිරසර සංවර්ධනය කියන කියද්දී අර කලින් කිව්ව වගේ 2000 වර්ෂයේදී මිලේනියම් ඩිවලොප්මන්ට් ගෝල්ස් කියලා හඳුනාගෙන මේ ලෝකෙම දියුණු කරන්න එක මාවතක් ඔස්සේ දියුණු කරන්න ඕනි ක්‍රමවේදයක් ගැන ලෝකේ නායකයෝ එකතු වෙලා සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා. නමුත් ඒ ක්‍රමවේදයේ අසාර්ථකභාවය දැක්කත් එක්කම විශේෂයෙන්ම 2015 සැප්තැම්බර් මාසේ නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී රැස් වෙච්ච ලෝකේ නායකයෝ තීන්දුව කළා මේ තිරසර සංවර්ධනයේ වැදගත්කම. දැන් අපේ මන්ත්‍රීතුමා කිව්වා ක්‍රමවේදේ එන්ඩෙන්ඩ වෙනස් වෙනවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ. එතුමාලගේ ක්‍රමවේදෙත් එන්ඩෙන්ඩ වෙනස් වුණා. එදා ගහලා බලය ගන්න උත්සාහ කරා, අද ප්‍රජාතන්ත්‍රවාදී බලය ගන්න උත්සාහ කරනවා. ඒ වගේ ක්‍රමවේද එන්ඩෙන්ඩ වෙනස් වෙනවා. ඒතොර තිරසර සංවර්ධනයේ වැදගත්කම දැනගත්තු ලෝකනායකෝ අපි ඔක්කොම එකතු වෙලා තීරණය කළා එහෙනම් සස්ටේනබල් ඩිවලොප්මන්ට් ගෝල්ස් ඉලක්ක 17ක් හඳුන්වා දුන්නා. ලෝකේ එක මාවතක් ඔස්සේ සමබර සමතුලිත ලෝකයක්, ඒ කියන්නේ පැනට් එකක් කරන්න අවශ්‍ය ගමන් මාර්ගය කියලා අරමුණු 169ක් මේ ඉලක්ක 17 ඔස්සේ පෙන්වලා දුන්නා. මේක විශේෂයෙන්ම මේ තිරසර සංවර්ධන මේ ඉලක්කයන්නේ වැදගත්කම තියෙන්නේ දිලිඳුකම පිටු දැකීම ලෝකෙම, ඊළඟට පෘථිවිය ආරක්ෂා කර ගැනීම, සැමට සෞභාග්‍ය උදා කර ගැනීම කියන ඔන්න තේමා තුන එකතු වෙලා තමයි මේ ඉලක්ක 17 නිර්මාණය වෙලා තියෙන්නේ. මේ තිරසර සංවර්ධන ඉලක්ක හඳුනාගෙන තියෙන්නේ මේ ක්‍රමවේදය ගැන හිතලා, මේ ක්‍රමවේදය මූලික කරගෙන මේවා රට තුල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය තමයි අද ශ්‍රී ලංකා තිරසර සංවර්ධ 50 කෙටුම්පත අද නීතිගත කරන්න සභා කටයුතු කරගෙන යන්නේ. එතකොට මේ දේ කරගෙන යද්දී මම හිතනවා මේ තිරසර සංවර්ධනෙන් නම් මේ කෙටුම්පතට නම් රට ගැන ආදරයක් එක්කමක් තියෙන කෙනෙක් නම්, රට ගැන හිතන කෙනෙක් නම් මම හිතනවා කිසිම කෙනෙක් මේ ගැන විරුද්ධ වෙන්නේ නැහැ කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලෝක නායකයෝ 2015 සැප්තැම්බර් මාසේ නිව්යෝක් නුවරදී මේ ඉලක්ක හඳුනාගත්තත් ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යතුමාත් එදා, ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් ජනවාරි 8 චන්දට ඉන්නේ ඉස්සල් 2015 හඳුනාගත්ත මේ අවශ්‍යතා ටික. එහෙනම් තමයි අපි යහපාලන ප්‍රතිපත්ති කියලා මේ සංවර්ධන ඉලක්කයන් නම් කළේ. අපේ ජනවාරි දින 100ක අලුත් රටක් හදනවා කියන තේමාව තුළ මේ සංවර්ධන ඉලක්ක සියල්ලම සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපි රජයක් වශයෙන් ආඩම්බර වෙනවා ලෝක නායකයෝ තීරණය කරන්න මාස 8කට ඉස්සෙල්ලා අපේ රටේ නායකයෝ වර්තමාන නායකයෝ තීරණය කළා මෙන්න මේකයි යන ගමන් මාර්ගය කියලා. ඒ හින්දා මේක අපිට අලුත් අත්දැකීමක් නෙමෙයි. අපි මේ සඳහා රට පෙළගස්සලා දැනටමත් තියෙනවා. ඒක විශේෂයෙන්ම අපි බැලුවොත් දිළිඳුකම පිටුදැකීම. මොකද අපි ජනතාවට පොරොන්දුනේ ජනමාර්යයට විප්ලවය ආවෙත් මේ ඒකාධිපති පාලනය මුදෝගෙන මේ යහපාලනය කියලා කියනක මේ තිරසන සංවර්ධන ප්‍රතිපත්ති මාලාව තුළ ගෙනියනවා කියන පොරොන්දුව තුළයි. එහෙනම් මේ රජය යන ගමන් මාර්ගය තවත් ශක්තිමත් වෙනවා මේ පනත් කෙටුම්පත අනුමත කිරීමත් සමගම. ඒ වගේම අපි වැඩ කරලා තියෙනවා. දැන් දිළිඳුකම තුරන් කිරීම කිව්වොත් සමෘද්ධි ක්‍රමවේදය නිර්දේශ පාලනය කරලා තියෙනවා. ඉස්සර අඳුර ණය ශක්තිමත් කිරීම තිබිච්ච ක්‍රමේ යාළුව හිතවත් සංවිධාන ශක්තිමත් කිරීම කරන ක්‍රමේ වෙනුවට අද නිර්දේශ පාලනීකරණය කරලා අඩු ආදායම් ලාභීන් ශක්තිමත් කරන ක්‍රමේ අපි හඳුනලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමේ සමෘද්ධි ආධාරය දෙගුණයක් කරලා තියෙනවා. හැමෝටම ගෙයක් ලබා දෙන සිමෙන්ති කොට ලබා දීලා ණය නෙමේ ආධාර ලබා දීලා ණය ලබා දීලා කටයුතු කර. දැන් අද හිටපු නිවාස ඇමතිතුමා අර බැල්ලියෙක් පස්සෙන් ගිය සෙල්ලක්කාර බල්ලෙකුට වෙච්ච දේ තමයි වෙලා තියෙන එතුමාට. අද මේ ප්‍රශ්නේ උනේ ඒකයි. මොකද කැමැත්තෙන් මීපැණි කියලා එකතු වුණා සන්දානිට. නමුත් දැන් ගලව ගන්න බැරුව එළියට යන්න බැරුව දඟලනවා. අද මේ උදේ වරුවෙන් ප්‍රශ්නේ උනේ ඔන්න ඒ ප්‍රශ්නේ තමයි ඒ ඇමතිතුමාට හිටපු ඇමතිතුමාට. නමුත් අපි අපේ රාජකාරිය හරියට කරලා අපි අවශ්‍ය දේ නිවාස වලින් මේ නිවාස ප්‍රශ්න විසඳන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය. අපි ඉතිහාසයේ කවදාවත් නැති පරිදි මේවා සංවර්ධනය කරන්න අවශ්‍ය මුදල් දීලා තියෙනවා. පාසල් දරුවන්ව රක්ෂණය කරලා තියෙනවා. ලක්ෂ 3කට රක්ෂණය කරලා තියෙනවා. නොමිලේ ගිලන්ඩත සේවයක් රටේ ඇති කරලා තියෙනවා. ඒතකොට ඖෂධ මිල විශේෂයෙන්ම අඩු කරලා තියෙනවා. මේවා තමයි මේ තිරසන සංවර්ධන ඉලක්කයන්ගේ සඳහන් වෙලා තියෙන්නේ මේ නිව්යෝක් නුවර පටන් ගත්තු මේවා අපේ රට අපේ රාජ්‍ය අරගෙන විලා තියෙන. ඒ වගේම ගම්වල සුවන් රැකියා කරන්න උත්සාහ කරන කාන්තාවන් වේවා තරුණයන් වේවා මේ අවුරුද්ද වෙනකොට හැම ග්‍රාම සේවකවසකමම ලක්ෂ 1.5 ගාන දීලා ඒවා බෙදා හදාගෙන ආධාර වශයෙන් ගම්වල ගම්මට්ටමින් සුවන් රැකියා කරන්න ඒ දිළිඳුකම නැති කරන ක්‍රමවේද අපි හදලා තිනා. සවශක්ති කියලා ණය ක්‍රමවේද හරි ගස්සලා දීලා තියෙනවා ගම්වල කටයුතු කරන්න. ඒ වගේම ඒ තුලින් අඩු ආදායම් ජනතාව උස්සලා දිළිඳුකම පිටදැකීමේ ක්‍රමවේදී අපි හඳුනලා දීලා තිනවා. කිරිපිටි කිරිපිටි පාම්පිටි සැමන් වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අද 2014 වඩා අවම වශයෙන් කෑම කාලා ජීවත් වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට පුළුවන් විදිහට එදාට වඩා අඩු ජීවන වියදමක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදී මේ රට හඳුනලා දීලා තිනවා. කිරිපිටි පාම්පිටි සැමන් වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු කරලා වැඩිහිටි දීමනාවල් දෙගුණ කරලා ආබාධිත දීමනා වැඩි කරලා විශ්‍රාමිකයන්ගේ පොලිය වැඩි කරලා මේ ආර්ථිකය මේ දුගී දුප්පත් භාවයේ රටෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ රටේ නාස්තිය නැති කරලා තියෙනවා. එදා කලේ අඩු ආදායම් ලබන ජනතාව රවට්ටලා එක්ක පැලවෙන්නේ නැති ඇට ටිකක් බෙදලා ඒ අයව රවට්ටලා කෝටි 7ක් වියදම් කළා. එහෙම නැත්නම් මැෂින් දුන්නා තමුන්ගේ අඳුරන හිතවත් අයට මහණ්ඩ අවශ්‍යයට ඔක්කොටම මැෂින් දුන්නේ නැහැ. එන්නේ ක්‍රමවේදය. ඒ වගේ සති පොළවල් හදනවා කියලා රටට වෙච්ච ආර්ථික යහපතක් නැහැ. කෝටි ගණන් වියදම් කළා සති පොළවල් හදලා. මේ වගේ කරපු නාස්තිය අපි නැති කරලා තියෙනවා. මේ හැම නාස්තියකින්ම අයකලේ තාම අපිට එක වෙනස් කරගන්න බැරිලා තියෙනවා. දුප්පත් රටේ ජනතාවගෙන් පිට් පොකට් ගන්න බද්ධ තමයි 75% රට කරන ආදායම එක්කවර ගත්තේ. ධනවතුන්වත් රාජ්‍ය ආයතනවලුත් නෙමෙයි අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙන් කබලෙන් ලිපට වැටෙනවා වගේ ඒ බද්ධ තමයි අය කරගන්නේ. ඉතින් ජනතාවට පහුගිය කාලේ මේ දුප්පත් අහිංසක ජනතාවට මීපැණි පෙන්නලා කසාය පවපු යුගයක් තමයි එදා තිබ්බේ. නමුත් අදත් ඒ කසාය බීපු සමහර අයට මේක තාමත් මීපැණි කියලා හිතන කොටසකුත් ඉන්න එකත් කනගාටුදායක කරුණක් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියනවා එදා දුප්පත් ජනතාවට අය කරගන්න බදු ඒ අය දැනගෙන හිටියේ නැහැ. මිනිස්සු හිතේ මේ සහනාධාර දෙන්නේ ආණ්ඩුවෙන් කියලා. තමුන්ගෙන් අය කළ තමයි මේ බදු ගහලා තමයි දෙන්නේ කියන එක පෙන්වුවේ නැහැ. සහනාධාර ගන්න පෙන්වුවා මිසක් අය කරන බදු ගැන ජනතාව දැනුවත් වුණේ නැහැ. නමුත් අපි පැත්ත ගියත් ඇත්ත කියන ආණ්ඩුවක් වශයෙන් ජනතාව දැනුවත් කරලා තියෙනවා මෙන්න අපි බදු ගන්නවා. මෙන්න මේ විදිහට අපි අය කරන්නේ මෙන්න මේවයි සහන කියලා විනිවිද ආකාරයෙන් විනිවිද පේන ආකාරයෙන් කටයුතු කිරීම තියෙන
කාලේ නම් අවසන් මෙතන.
මට විනාඩියක් දෙන්න ගරු නියෝජ කතා නැගතුමනි. ඒ වගේම තොරතුරු දැන ගැනීම අයිතිය ස්වාධීන කොමිෂන් සභා කළ ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය. ඒවගේම නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න. නිදහසේ පාලන තන්ත්‍රය විවේචනය කරන්න. අද වුණත් බැලුවොත් දිනේශ් ගුණවර්ධන ඇමතුමාව මන්ත්‍රීතුමාව කතානායක නියෝගතුම ඉවත් කරන්න තිබ්බ පොලිසියෙන් හරි එළියට ඇදලා දාන්න තිබ්බා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රමවේදය තුළ අපි ජනතා මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අරගෙන ඒ කටයුත්ත කළා. එදා තිබිච්ච ක්‍රමවේදය තුළ මේ මම විශේෂයෙන් කියන්නේ අද වෙනස් ක්‍රමයක් අනුගමනය කරනවා. ඒක අපේ නියොටකමක් හෝ අපේ අඩුපාඩුවක් නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ක්‍රමවේදයක් අපි නිර්මාණය කරලා තිනවා. ඒ හින්දා මම විශේෂයෙන්ම කියනවා අද යහපාලන ක්‍රමවේදය මේ අපේ ජයග්‍රහණයයි. ඒ ජනවාරි 8 වෙනිදා අපි ගත්තු තීන්දුව තීරණ මේ 2015 නොවැම්බර් මාසේ නිව්යෝක් නුවර අරගෙන මේ තිරසාර ඉලක්කයන් වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඒකත් අපි ආඩම්බර වෙමින් අපි ගෙනියන 2020 වෙනකොට මේ අලුත් රටක් යහපාලන ක්‍රියාත්මක කරන රටක් කිරීමට ගන්න පියවර සඳහා මම හිතනවා අපි මොන බාධකවත් කරගෙන යනවා කියමින් මම නිහඬව බොහොම ස්තුතියි.
Honorable Tuyerada Singham, you originally had 15 minutes with the 2-hour disturbance. You will be having about 7-8 minutes the most. Would you like to speak up? Will you be speaking? Honorable Tuyerada Singham, or you want to speak? Honorable Sitaran? Sorry, Srinivasan then. We have 30 minutes before we conclude the day. We will have about 10 to 12 minutes for the opposition okay. and 15 minutes for this. Thank you.
உயரிய சபைக்கு தலைமை தாங்கி கொண்டிருக்கின்ற பிரதி சபாநாயகர் அவர்களே, இன்றைய விவாதத்தில் நிலைபேறான அபிவிருத்தி சஸ்டைனபிள் டெவலப்மெண்ட் என்ற தலைப்பின் கீழ் உரையாற்ற கிடைத்தமையிட்டு மகிழ்ச்சி அடைகின்றேன். எமது நாடு சுதந்திரமடைந்த காலத்திலிருந்து இன்று வரை அபிவிருத்தி அடைந்து வரும் நாடு என்ற பெயர் நாமத்தோடு இருந்து கொண்டிருக்கின்றது. இந்த நாடு அபிவிருத்தி அடைந்த நாடு என்கின்ற ஒரு கட்டத்தை அடைய வேண்டுமாக இருந்தால் நிலைபேறான அபிவிருத்தி என்கின்ற ஒரு எண்ணக்கரு எமது நாட்டில் செயல்பாட்டு ரீதியாக தொழிற்பட வேண்டிய ஒரு அவசியம் இருக்கின்றது. இந்த நிலைபேறான அபிவிருத்தி அடையாத வரைக்கும் நாங்கள் அபிவிருத்தி அடைந்த நாடு என்ற நாமத்தை பெறுவது கடினமாக அமைந்துவிடும். அந்த வகையில் எமது நாட்டில் மனித வளம் இருக்கின்றது, பௌதிக வளம் இருக்கின்றது, அத்தோடு காலவளம், தகவல் வளம் என்பன இருக்கின்றன. ஆனால் நிதி வளம் என்பதுதான் எங்களுக்கு பல பிரச்சனையாக இருக்கின்றது. இந்த வளங்களை சரியான முறையில் முகாமை செய்து பயன்படுத்துகின்ற போதுதான் எமது நாட்டை நிலைபேறான அபிவிருத்தி என்கின்ற ஒரு நிகழ்ச்சி நிரலுக்குள் கொண்டு செல்லக்கூடிய வாய்ப்பு இருக்கின்றது. குறிப்பாக எமது நாட்டை எடுத்து பார்க்கின்ற போது இந்த மனித வளத்தினை எந்த அளவுக்கு நாங்கள் முகாமை செய்திருக்கின்றோம், இந்த மனித வளத்தின் பயன்பாட்டினை எந்த அளவுக்கு நாங்கள் எமது நாட்டிற்கு பயன்படுத்தி இருக்கின்றோம், அல்லது திறமையுள்ள மனித வளத்தினை எமது நாட்டுக்குள் வைத்திருக்கின்றோமா என்கின்ற பல விடயங்களை நாங்கள் வினா அடிப்படையில் பார்க்கின்ற போது இதில் எங்களுக்கு திருப்திகரமான விடை கிடைப்பதாக இல்லை. அதாவது எமது மனித வளம் இன்று பல இடங்களில் துஷ்பிரயோகம் செய்யப்பட்டு கொண்டிருக்கின்றது. சில திறமையான மனித வளங்கள் நாட்டை விட்டு புலம்பெயர்ந்து இன்று டயஸ்போராக்கள் என்ற வகையில் வெளிநாட்டு அபிவிருத்திகளில் தங்களது பங்களிப்புகளை செய்து கொண்டிருக்கின்றன. எனவே இப்படியான ஒரு சூழ்நிலையில் எமது மனித வளத்தினை திறமையாக பயன்படுத்துவதற்குரிய நிகழ்ச்சி திட்டம், வேலை திட்டம் எங்களுக்கு இருக்க வேண்டும். அவ்வாறு மனித வளத்தை சரியான முறையில் பயன்படுத்துகின்ற போது ஒரு நிலைபேறான அபிவிருத்தியை அடைவதற்குரிய ஒரு திறவுகோல் திறக்கப்படுவதற்கு வாய்ப்பு இருக்கின்றது. குறிப்பாக இன்றைய காலகட்டத்தில் வேலையில்லாத பட்டதாரிகள் தெருக்களிலே நீண்ட நாட்களாக போராடி கொண்டிருக்கின்றார்கள். இவர்களுக்காக நாங்கள் இலவச கல்வி மூலமாக பாடசாலை மட்டத்திலும் பல்கலைக்கழக மட்டத்திலும் நாங்கள் அதிகமான செலவு செய்திருக்கின்றோம். இப்படியான பட்டதாரிகளை எமது நாட்டில் அது அரசு துறையாக இருக்கட்டும், தனியார் துறையாக இருக்கட்டும், இந்த துறைகளில் பயன்படுத்தக்கூடிய அளவுக்கு எங்களிடம் முற்போக்கான வேலை திட்டங்கள் இருக்கின்றனவா என்பதை பற்றி நாங்கள் ஆராய வேண்டியுள்ளது. இந்த வேலையற்ற பட்டதாரிகள் தங்களுடைய பட்டப்படிப்பை முடித்ததும் வேலை வாய்ப்புக்காக அலைகின்றார்கள். குறிப்பாக சொல்லலாம், அரசு துறைகளில் எல்லோருக்கும் நாங்கள் வேலைகளை கொடுத்து விட முடியாது என்றாலும் கூட அந்த எமது பிரதேசத்தில் பல வகையான தொழிற்சாலைகளை அல்லது தொழிற்பயிற்சி நிலையங்களை நாங்கள் நிறுவுவதன் மூலமாக இந்த வேலையற்ற பட்டதாரிகளுக்கு நாங்கள் வேலைகளை கொடுக்க முடியும். கடந்த காலத்தில் பல தொழிற்சாலைகள் இயங்கி வந்தன. அந்த தொழிற்சாலைகளில் எமது பட்டதாரிகள் உட்பட கீழ்மட்டத்தில் கற்றவர்கள் கூட தொழில் வாய்ப்புகளை பெறக்கூடிய ஒரு வாய்ப்பு இருந்தன. இதனால் தொழில்களை தேட வேண்டிய அவசியமோ, தொழில் வாய்ப்புகளுக்காக வீதிகளில் இறங்கி போராட வேண்டிய அவசியமோ இருக்கவில்லை. ஆனால் இன்றைய காலகட்டத்தில் நல்லாட்சி அரசாங்கம் நிறுவப்பட்டதன் பின்னர் பட்டதாரிகள் மத்தியிலும் மக்கள் மத்தியிலும் பல எதிர்பார்ப்புகள் காணப்பட்டன. அதாவது தங்களுக்கு 10 லட்சம் வேலைவாய்ப்புகளை பெற்றுத்தருவோம் என்று எங்களுடைய கௌரவ பிரதம மந்திரி அவர்கள் தேர்தல் விஞ்ஞாபனத்தில் உத்தரவாதம் அளித்திருக்கின்றார். எனவே அந்த வேலைவாய்ப்புகள் தங்களுக்கும் கிடைக்கும் என்ற நம்பிக்கையில் இந்த பட்டதாரிகளும் சரி, பட்டதாரிகளின் பெற்றோர்களும் சரி, அவர்கள் இந்த நல்லாட்சி அரசாங்கத்தை ஏற்படுத்துவதில் கணிசமான பங்களிப்பை செய்திருக்கின்றார்கள், அதிகமான பங்களிப்பை செய்திருக்கின்றார்கள். அவர்கள் இந்த அரசாங்கத்தை மாற்றி அமைப்பதன் மூலமாக புதிய அரசாங்கத்தை ஏற்படுத்தி அந்த புதிய அரசாங்கத்தினூடாக பல தொழில் வாய்ப்புகளை பெற்றுக்கொள்ளலாம் என்ற அடிப்படையில் முனைந்து செயற்பட்டார்கள். இன்றைய நிலையில் அந்த பட்டதாரிகள் மட்டக்களப்பிலும் சரி, அம்பாறையிலும் சரி, திருகோணமலையிலும் சரி, வடபுலத்திலும் சரி, தென்புலமாகவும் இருக்கலாம், இந்த இடத்தில் தொழில் வாய்ப்புகள் இல்லாமல் தெருக்களில் நீண்ட காலமாக போராடி கொண்டிருக்கின்றார்கள். எமது இளைஞர் வளம் என்பது ஒரு மகா சக்தியாக இருக்கின்றது. இந்த பெரும் வளத்தினை நாங்கள் பயன்படுத்த தவறுமாக இருந்தால் அவர்கள் விபரீதமான பாதையில் செல்லக்கூடிய வாய்ப்புகள் இருக்கின்றன. கடந்த காலத்தில் ஜேவிபி புரட்சி ஒன்று ஏற்பட்டது 1971 காலப்பகுதியில். இந்த காலத்திலும் கூட கற்ற இளைஞர்கள் தொழில் வாய்ப்புகளை பெறுவதற்காக பல முயற்சிகளை மேற்கொண்டார்கள். அவர்களுக்குரிய அந்த தொழில் வாய்ப்புக்குரிய உரிமை மறுக்கப்பட்டதும் அவர்களுடைய இந்த 1971 புரட்சிக்கு அடிப்படையாக இருந்தது. அதே போன்றுதான் வடபுலம் கிழக்கு புலத்திலும் கூட கடந்த காலத்தில் தமிழர் ஐக்கிய விடுதலை முன்னணியினர் 6 அம்ச கோரிக்கையை முன்வைத்தார்கள். அந்த 6 அம்ச கோரிக்கைகளில் ஒன்றாக இருந்தது தரப்படுத்தலை கைவிட வேண்டும். அதாவது பல்கலைக்கழகத்தில் தரப்படுத்தலின் அடிப்படையில் இளைஞர்களின் யுவதிகளின் அந்த திறமைக்கு ஏற்ற விதத்தில் பல்கலைக்கழகத்தில் நுழைகின்ற அந்த நுழைவு பாதையினை அடைத்துவிடக்கூடாது என்று அந்த காலத்தில் அவர்கள் போராடினார்கள். அந்த காரணமும் ஒன்று வடபுலத்தை, அது மட்டுமல்ல இன்னும் இன ரீதியான பல இடர்பாடுகள் இருந்ததும் காரணமாக இருந்தது. மொழி பிரச்சினை இருந்தது, இனப்பிரச்சினை இருந்தது, இதனோடு கல்வி பிரச்சனையும் இணைந்ததன் படியால் அந்த காலத்தில் அவர்களும் போராட வேண்டிய நிலைக்கு நிர்பந்திக்கப்பட்டார்கள். எனவே கடந்த காலத்தில் அது ஏவிபி புரட்சியாக இருக்கட்டும், தமிழர் இளைஞர்களின் போராட்டமாக இருக்கட்டும், இந்த விடயத்திலும் கூட இளைஞர்கள் யுவதிகள் தொழில் வாய்ப்புகளில் புறக்கணிக்கப்பட்டமையும் ஓர் அம்சமாக இருக்கின்றது. அது மட்டுமல்ல, ஆகவே இன்றைய நல்லாட்சி அரசாங்கத்தை எடுத்துக்கொண்டு பார்க்கின்ற போது மக்கள் கடந்த கால அரசாங்கத்தை விட பலமாக எதிர்பார்த்துக் கொண்டிருக்கின்றார்கள். தங்களுக்கு அரசு துறையாக இருக்கட்டும், தொழிற்சாலைகளாக இருக்கட்டும், எந்த துறைகளிலாவது அவர்களுக்கு தொழில் வாய்ப்பை பெற்றுக் கொடுக்கக்கூடிய விதத்தில் அரசு செயல்பட வேண்டும் என்ற அடிப்படையில் அவர்கள் இன்று வீதிகளில் இறங்கி பல நாட்களாக போராடி கொண்டிருக்கின்றார்கள். 24 மணித்தியாலமும் வீதியில் நிற்கின்ற ஒரு நிலைமை ஏற்பட்டிருக்கின்றது. இப்படியான இளைஞர்கள் விபரீதமான திசையில் சிந்திக்காமல், விபரீதமான பாதையில் செல்லாமல், சரியான நெறிமுறையில் செல்வதற்கு ஏற்ற விதத்தில் இந்த மனித வளங்களை திட்டமிட்டு பயன்படுத்த வேண்டும். அவ்வாறு திட்டமிட்டு பயன்படுத்துவதன் மூலமாக ஒரு நிலைபேறான அபிவிருத்தியை நாங்கள் பெற்றுக்கொள்ள முடியும். அது மட்டுமல்ல, எமது நாட்டில் இருந்த புத்திஜீவிகள் புலம்பெயர்ந்து பல நாடுகளுக்கு சென்று அவர்கள் இலவச கல்வியை கற்றார்கள். அவர்கள் கற்ற கல்விக்குரிய அந்த கடமைக்குரிய ஒரு வெளிப்பாட்டினை செய்வதற்கு முன்னர் இந்த நாட்டில் இடம்பெற்ற ஒரு யுத்த சூழ்நிலை காரணமாக பல இளைஞர்கள் வெளிநாடுகளுக்கு சென்று அவர்கள் அந்த நாடுகளின் அபிவிருத்தியில் கூடுதலான பங்களிப்பு செய்து கொண்டிருக்கின்றார்கள். எனவே அப்படிப்பட்ட ஒரு மனித வளங்களும் எமது நாட்டிற்குள் வரக்கூடிய விதத்தில் ஒரு சுமூகமான ஒரு அரசியல் பிரச்சனைக்கான, இனப்பிரச்சனைக்கான தீர்வு ஒன்று நாங்கள் பெற்றுக்கொள்ள வேண்டும். அவ்வாறான இணக்கமான, வலிதான, நம்பக்கூடிய ஒரு தீர்வினை நாங்கள் காணுகின்ற போது வெளிநாட்டில் உற்பத்திகளுக்காக தம்மை அர்ப்பணித்துக் கொண்டிருக்கின்ற இளைஞர் யுவதிகளை எமது நாடுகளில் கொண்டு வருவதற்கு வாய்ப்பு இருக்கின்றது. எனவே வேலையற்ற பட்டதாரிகளாக இருக்கட்டும், புலம்பெயர்ந்த எமது நாட்டுக்கு சொந்தமான மனித வளங்களாக இருக்கட்டும், இந்த மனித வளங்களை எமது நாட்டுக்குள் கொண்டு வருகின்ற போது நாங்கள் நினைக்காத முடியாத அளவுக்கு அபரிமிதமான அபிவிருத்தியை கண்டுகொள்வதற்கு வாய்ப்பிருக்கின்றது. அண்மையில் நான் கனடாவுக்கு சென்றபோது அந்த இடத்தில் நான் ஒரு இளைஞனை சந்தித்தேன். அந்த இளைஞன் ஏறத்தாழ 150 பேருக்கு தொழில் வாய்ப்புகளை கொடுக்கக்கூடிய விதத்தில் பல பெட்ரோல் செட்டுகள், அதாவது எரிபொருள் நிரப்பு நிலையங்களை அந்த நாட்டில் அவர் செய்து கொண்டிருக்கின்றார். அந்த அவர் ஆசைப்படுகின்றார் இந்த நாட்டிலும் வந்து பல தொழில் முயற்சிகளை ஆரம்பிக்க வேண்டும், எமது இளைஞர் ஜோதிகளுக்கு தொழில் வாய்ப்புகளை கொடுக்க வேண்டும் என்று எதிர்பார்த்துக் கொண்டிருக்கின்றார்கள். இப்படியான இளைஞர் ஜோதிகளின் அந்த நேர்கணியமான சிந்தனைகளுக்கு நாங்கள் பாதைகளை திறந்து கொடுக்க வேண்டும், ஒரு நம்பகமான சூழலை ஏற்படுத்த வேண்டும். அவர்கள் முதலீடு செய்யக்கூடிய ஒரு நல்ல சூழலை ஏற்படுத்துகின்ற போது அவர்கள் தாராளமாக இந்த நாட்டில் முதலீடுகளை செய்வதற்கும் ஒரு நிலைபெறான அபிவிருத்தியை ஏற்படுத்துவதற்கும் தமது பங்களிப்புகளை செய்வதற்கு தயார் நிலையில் காணப்படுகின்றார்கள். எனவே கடந்த காலத்தில் இருந்த அச்ச சூழ்நிலை களையப்பட்டு இன்றைய நிலையில் ஒரு சுமூக மிகவும் நன்றியை தெரிவித்துக் கொள்கின்றேன் கௌரவ சிரேஷ்ட அமைச்சர் அவர்களுக்கு. அதாவது வடபுலத்தில் மாத்திரம் மட்டுமல்ல, கிழக்கு புலத்திலும் கூட, அது மலையகமாக இருக்கட்டும் அல்லது தென்னிலங்கையாக இருக்கட்டும்,
பிரசிடென்ட் மினி கேபினட் பேப்பர் ஸ்பெஷல் ஒன் டு மை பேப்பர்ஸ் சே நாட் ஓன்லி நார்த் ஐ செட் எஸ் லாஸ்ட் அபௌட் 10 டேஸ் பேக் ஐ வென் டு குமன பர்டிகுலர் பிரான்ச் மினிஸ்டர்ஸ் கேம் செக்ரட்டரிஸ் கேம் So I am drawing up that way with the other ministries also.
Thank you very much.
You have only 1 minute to go.
எனவே எங்களுடைய சிரேஷ்ட அமைச்சர் ஜனாதிபதி அவர்கள் கேபினட் மூலமாக இந்த தீர்மானங்களை எடுத்திருப்பதாக சொல்லியிருக்கின்றார். எனவே இந்த தீர்மானங்கள் எமது வடபுலம் கிழக்கு புலம் போன்ற இடங்களுக்கு வந்து இந்த வேலையற்ற பட்டதாரிகள் மட்டுமல்ல, வேலை தேடி செல்லுகின்ற இளைஞர் யுவதிகளுக்கு ஒரு வசதியான வாய்ப்பை ஏற்படுத்தி கொடுக்கின்ற போது இந்த நாட்டில் ஒரு நல்ல சூழல் ஏற்படும், அது நல்லாட்சிக்கு ஒரு சான்றிதழாக அமைந்திருக்கும். எனவே நீங்கள் கூறியதை விரைவாக செயல்படுத்துகின்ற போது இன்று தெருவில் நிற்கின்ற வேலையற்ற பட்டதாரிகள் கூட ஜனாதிபதியை சந்திப்பதற்கு விரும்புகின்றார்கள், பிரதம மந்திரியை சந்திப்பதற்கு விரும்புகின்றார்கள். அவர்களுக்குரிய ஒரு சந்தர்ப்பத்தை ஏற்படுத்தி அவர்களுடைய அந்த ஆக்ரோசமான சூழ்நிலையை தவிர்ப்பதற்குரிய ஏற்பாட்டினையும் செய்து தருமாறு இந்த இடத்தில் கேட்டுக்கொண்டு, நிலையான அபிவிருத்தியின் மூலமாக எமது நாடு ஒரு அபிவிருத்தி அடைந்த நாடாக மாற வேண்டும், நாங்கள் எல்லோரும் சந்தோஷமாக வாழக்கூடிய ஒரு சூழ்நிலையை உருவாக்க வேண்டும், அப்படியான சூழ்நிலையை காலம் தாமதிக்காமல் விரைவாக செய்ய வேண்டும் என்று கேட்டு எனது உரையினை நிறைவு செய்கின்றேன். நன்றி.
Honorable Alisai Maulana, you have about 5 minutes. Before that, Honorable Adikal Nadan will be taking the chair.
உங்களுடைய உரையை தொடரலாம்.
பிஸ்மில்லாஹி ரஹ்மான் ரஹீம். Thank you, Chairman. I'm so delighted to be able to speak on the second reading of the Sri Lanka Sustainable Development Bill. In September 2015, at an historic summit at the United Nations in New York, aptly titled Transforming Our World, the 2030 Agenda for Sustainable Development, the world leaders, including our President, His Excellency Maithripala Sirisena, adopted and ratified to bring into force 17 Sustainable Development Goals, or SDGs, to come into force towards 2030. Over the next 15 years, it is expected that these goals would build on the success of the Millennium Development Goals, or MDGs, and further aim towards eradicating all forms of poverty and address a range of social needs, including education, health, social protection, and job opportunities, all while tackling climate change and environmental protection. The Sustainable Development Goals are uniquely different to the Millennium Development Goals because it promotes an inclusive call for action amongst all countries rich, middle income and poor to work together hand in hand to promote prosperity and protect our planet. Honorable Deputy Chairman, for sustainable development to be achieved, it is crucial to harmonize three core elements: economic growth, social inclusion, and environmental protection. These elements are interconnected and all are crucial for the well-being of individuals and societies. Honorable Chairman, we live at a very precarious position in the global context, in which, if not managed properly and effectively, it could lead towards a worldwide meltdown of resources, economies, and more importantly, in our home, planet Earth. When taking into consideration the rapid industrialization of countries, the exponential growth of world economies, and the globalization fueled through continuous advancement in connectivity, it is imperative that there is an inclusive agenda amongst all nations, irrespective of their own growth agendas, to cooperate together to build a sustainable global village capable of meeting the needs of tomorrow in an environment that is conserved and protected without the calamities created by the tyranny of poverty. The fundamental aspect of this agenda is to ensure that poverty eradication in all its forms and dimensions, including extreme poverty, is the greatest global challenge and indispensable requirement for sustainable development. To allow for this, there must be promotion of sustainable, inclusive, and equitable economic growth, creating greater opportunities for all, reducing social development and inclusion, and promoting integrated and sustainable management of natural resources and ecosystems. Further, building natural avenues in alleviating poverty through environmental friendly mechanism is vital towards building a sustainable environment for our progeny. Honorable Chairman, when taking into account sheer impact of the results of human intervention into creating climate change, the deplorable condition of our planet, and the rising tides of global warming, it is absolutely imperative that change must start now. Climate change is already impacting public health, food and water security, migration, peace and security. Further, if climate change is left unchecked, it will effectively neutralize the development gains even Sri Lanka, let alone the world, has made over the last decade and will make further gains impossible. The escalating levels of carbon emissions into our atmosphere from developed countries, the deforestation ongoing even in our country, the rising tides and erosions occurring in Sri Lanka, and most evident in one of our close neighbors, the Maldives, are all absolute evident examples of climate change and the cause, the effect mechanism that is eating away into our home, Mother Earth. Honorable Chairman, at this juncture, it is important to note that the Sustainable Development Goals are emulated by the five P's, namely people, planet, prosperity, peace, and partnership. People represent the stakeholders, the basic units of our society, whom have to be determined to end poverty and hunger in all their forms and dimensions, and to ensure that all human beings can fulfill their potential in dignity and equality in a healthy environment. Next one is planet, represent our home, which we should be determined to protect from degradation, including through sustainable consumption and production, sustainably managing its natural resources and taking urgent action on climate change so that it can support the needs of the present and future generation. The prosperity, in which we are determined to ensure that all human beings can enjoy prosperous and fulfilling lives, and that economic, social, and technological progress occurs in harmony with nature. Peace, in which we are determined to foster peaceful, just, and inclusive societies which are free from fear and violence. There can be no sustainable development without peace, and no peace without sustainable development. And finally, partnership. Where we are today, this debate and the vote later on today on the Sri Lankan Sustainable Development Bill is representative towards our country's commitment towards actualizing these sustainable development goals. As a nation and it is highest law-making body, we are responsible to the citizens of the world through the ownership, creation, implementation, and success of a national framework towards our own sustainable development policies, plans, and programs akin to Sri Lanka. This, in turn, will allow our country to utilize the sustainable development goal as a compass for aligning ourselves and our future plans with global communities. Hence, Honorable Chairman, we have to safeguard our planet and its populace, develop knowledge-based economies, and eradicate hunger and poverty in keeping with the 2030 Agenda for Sustainable Development Goal. Honorable Speaker, Sri Lanka can help transform the world. Thank you. Thank you for your time.
Thank you very much, Honorable Ran Vikramaratne.
Ada Sri Lanka Tirasara Sanvardhana Panata and a Vivadakarname Mohote Jatika Pratipatiak Upaya Margayak Evagema Tirasara Sanvardhana Sabavak Me Panata Maging Pihituana Labana. Then Atrama Me Panata Diha Balnokota අපිට මතක් වෙන්නේ ආපදා කලනාකාරීත්වය පනත එක මේක සසඳන්න පුළුවන් කියලා. ආපදා කලනාකර පනත මාර්තු 2015 මාර්තු මාසයේ තමයි ක්‍රියාත්මක වුණේ. නමුත් ඒ පනතේ කියනවා සැලැස්මක් ඉදිරිපත් කරන එක අනිවාර්යයි කියලා. දැන් මේ පනතේ සඳහන් කරනවා සැලැස්මක් ඉදිරිපත් කරන එක අනිවාර්යයි කියලා. Then ආපදා කලමනාකාරීත්වයේ පනත සැලැස්ම ඉදිරිපත් උනේ අවුරුදු 8කට පස්සේ 2013 දී. දැන් මම හිතන්නේ මේ පනතේ මම මුලින්ම කියන්නට ඕනේ මේක ඇත්තටම ක්‍රියාත්මක වෙන්න සැලැස්ම ඉක්මනට ඉදිරිපත් කරන්නට ඕනේ. නමුත් ආපදා කලමනාකාරීත්වයේ පනත වගේම මේ පනතේ සැලැස්ම ඉදිරිපත් කරනකොට හැමෝම එකතු කරගන්නට ඕනේ. මොකද මේක එක ආමාත්‍ය අංශක වැඩපිළිවෙලක් නෙමෙයි ශ්‍රී ලංකා තීරසාර සංවර්ධනය කියන්නේ ආමාත්‍ය අංශවල පළාත් සභාවල් වල ප්‍රාදේශීය සභාවල් වල රාජ්‍ය ආයතන වල පෞද්ගලික අංශයේ ආයතන සියල්ලක්ම එකතු වෙන්න ඕනේ මේ සැලැස්ම කරන්න. ඒ නිසා හැමෝම එකතු වෙන්න ඕනේ. දැනටම මං හිතන්නේ හඳුනාගෙන තිනවා රාජ්‍ය හා පෞද්ගලික ආයතන 416ක විතර දායකත්වය මේකට අවශ්‍යයි කියලා. ඒ වගේම ආංශික අධීක්ෂණ කාරක සභාවට මං හිතන්නේ වගකීමක් තියෙනවා මේ පනතේ ක්‍රියාකාරීත්වය ගැන බලන්න. මොකද මේක ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක. ඉතින් පාර්ලිමේන්තුවේ තියෙනවා ආංශික අධීක්ෂණ කාරක සභාවක් ස්ථිරසාර සංවර්ධන හා ස්වභාවික සම්පත් කියලා මං හිතන්නේ ඒකට විශාල වගකීමක් තියෙනවා මේකේ ක්‍රියාකාරීභාවය ගැන සොයලා බලන්න. Thanks. Then, එක්සත්ජාතීන්ගේ සංවිධානයේ ස්ථිරසාර සංවර්ධනය ගැන කතා කරනකොට ඒ ප්‍රඥාප්තිය අනුමත කරනකොට ස්ථිරසාර සංවර්ධන අරමුණු 17ක් ගැන කතා කළා 2015යි 2030යි අතරේ මේ අරමුණු 17 ඉෂ්ට වෙන්න ඕනේ කියලා. ඒ වගේම පරමාර්ථ 169ක් තියෙනවා. ඒ වගේම ඒ සංඛ්‍යා ඒ පරමාර්ථ මනින්න බලන්න ඒ සංඛ්‍යා සටහන් 300ක් විතර තියෙනවා. දැන් මං හිතන්නේ මේක බොහොම පුළුල්. මේක ටිකක් කරන්න එක විදිහකට කිව්වොත් පොඩ්ඩක් අපහසුයි. ඒ නිසා අපි ප්‍රමුඛත්වයක් යොදව ගන්න අවශ්‍යයි. මොකක්ද අපේ ප්‍රමුඛත්වයේ විය යුත්තේ ලංකාවේ මොකක්ද අපේ ප්‍රමුඛත්වයේ විය යුත්තේ කියන එක. මං හිතන්නේ පළමුවෙන්ම දරිද්‍රතාවය නැත්නම් දිලුඳුකම පිටු දැකීම ප්‍රමුඛත්වයක් විය යුතුයි. දැන් කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ දිලුඳුකම දරිද්‍රතාවය මුළු දිස්ත්‍රික්කයේම 1.4යි. ඒ ජනතාවගෙන් 1.4යි. ඒ වගේම මූලතිව් දිස්ත්‍රික්කය ගත්තොත් මූලතිව් දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවය 28.8යි. කොළඹ 1.4යි, මූලතිව් දිස්ත්‍රික්කයේ 28.8යි. ඉතින් මේ සැලැස්ම හදනකොට, දරිද්‍රතාවය පිටු දැකීමේ සැලැස්ම හදනකොට මං හිතන්නේ විශේෂයෙන්ම අපි යොමු වෙන්නට ඕනේ කොතැනටද වැඩියෙන්ම අපි මේ සැලැස්ම හරහා කොතැනටද අපි වැඩියෙන් යොමු වෙන්න ඕනේ කියන එක. අපි දන්නවා අපේ ජනාධිපතිතුමා 2017 දිලිඳුභාවය පිටු දැකීමේ වර්ෂය හැටියටත් ප්‍රකාශ කරලා තියෙනවා ජනාධිපතිතුමා. ඉතින් මේකට විශේෂ යොමුවක් තියෙන්නට ඕනේ. ඊට අමතරව මං හිතන්නේ ආහාර සුරක්ෂිතභාවය ට යොමුවක් තියෙන්නට ඕනේ. නිරෝගී භාවය සැමෝටම. ඒ වගේම ජල සම්පත් ආරක්ෂාව, ජලය පරිහරණය කිරීම. දැන් ජලය පරිහරණය කිරීම ගැන ගත්තොත් අපි දන්නවා දැන් රටේ නියඟයක් පවතිනවා. දැන් කාටවත් කියන්නට බැහැ කවදද වහින්න යන්නේ, කවද වහින්න යන්නේ නැත්තේ කියලා. විද්‍යාත්මක ක්‍රමවලට යම් කිසි ප්‍රමාණයකට කියන්න හැබැයි කොච්චර වහිනවද කියලා කියන්නත් බැහැ. ඒක ස්වභාව ධර්මයෙන් ලැබෙන දෙයක්. නමුත් පොළව යට තියෙන ජල සම්පත්වල තියෙන ජල ප්‍රමාණය අපිට විද්‍යාත්මකව දැනගන්නට පුළුවන්. දැනගන්නට විතරක් නෙමෙයි, ඒක අපිට කලමනාකරණය කරගන්නට පුළුවන්. එතකොට අපි දන්නවා නියඟයක් එනවා නම් මෙච්චර ජල ප්‍රමාණයක් තියෙනවා, මේ ජලය කොහොමද අපි පරිහරණය කරන්න යන්නේ කියලා විද්‍යාත්මක ක්‍රමයට අපිට ඒක කරන්න පුළුවන්. දැන් අවාසනාවකට මං හිතන්නේ මේ නියඟය එනවා කියලා අවුරුද්දකට උඩදී දැනගෙන හිටිය අපිට ටිකක් ඉක්මනට ක්‍රියාත්මක කළා නම්, අපිට ක්‍රමවිධි තිබුණා නම් අපිට ඒක මීට වැඩිය හොඳට පාලනය කරගන්න තිබුණා. නමුත් ඒ අවස්ථාව අහිමි වුණා. ඉතින් ජල සම්පත් ආරක්ෂා කිරීම, පරිහරණය කිරීම, පරිසරය, වනාන්තර ආරක්ෂාව, මේකේ කොටසක් වෙනවා වනාන්තර ආරක්ෂාව. ඒ වගේම මත්ස්‍ය සම්පත් කළමනාකරණය, මත්ස්‍ය සම්පත් කළමනාකරණය. අන්තිම එක හැටියට මම යෝජනා කරනවා ඇමතිතුමාට අධ්‍යාපනික සාධාරණත්වයත්, මොකද මේ 17ක් තියෙනවා, අපිට 17ම ගැන යොමු වෙන්නට බැහැ. ඉතින් මම මේ පහක් සඳහන් කළා. විශේෂයෙන්ම අපි මං හිතන්නේ මේ පහට යොමු විය යුතුයි. දැන් නියඟය ගැන කතා කරනකොට මේකෙන් වෙන ප්‍රශ්නය බොහොම විශාල ප්‍රශ්න ඇති වෙනවා. එකක් ඇවිල්ලා සමාජ පරිහානියක් සිදු වෙනවා. ඊට අමතරව අපි මේ ඉකෝ සිස්ටම් එක නැත්තම් ස්වභාව ධර්මය පරිසරය ආතතියකට, ස්ට්‍රෙස් එකකට පත් වෙනවා ඒක හරහා. ඒ වගේම ආර්ථික බලපෑමකුත් තියෙනවා, ආර්ථික පරිහානියකුත් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ වගේ ආපදා තත්ත්වයක් ඇති වුණහම වැඩියෙන් මුදල් වැය කරන්න ඕනේ. මොකද ආපදායෙන් ඒ පෙළෙන අයට සහන ලබා දීමට මුදල් ලබා දෙන්නට ඕනේ, නැත්නම් සම්පත් ලබා දෙන්නට ඕනේ. ඉතින් ඇත්තටම මේක අපි වේලහෙන් දන්නවනම්, කල් ඇතුව දන්නවනම්, මීට වැඩි හොඳට කළමනාකරණය කර ගන්නවනම් අපිට මේක සාර්ථකව කරන්න පුළුවන්. ඉතින් අපිට මේකෙන් පැහැදිලි වෙනවා මේක දිහා බලනකොට තිරසාර සංවර්ධනය, ඒ වගේම ආපදා කළමනාකාරීත්වය, ඒ වගේම පරිසරය ආරක්ෂා කිරීම, මේ සියල්ලක්ම සමගාමීව එකට යන දේවල්. මට තවත් යෝජනාවක් තියෙනවා ඇමතිතුමාට සඳහන් කරන්න. ඒ යෝජනාව ඇවිල්ලා මේ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධනයේ පනතේ මේ තිරසාර සංවර්ධන සභාවක් ඇති කරනවා. මේ සභාවේ 12 දෙනෙක් සිටිනවා. දෙන්නෙක් ඇවිල්ලා ජනාධිපතිතුමාගේ නියෝජිතයන්, මේ විෂය භාර ඇමතිතුමාගේ නියෝජිතයන් දෙන්නෙක් ඉන්නවා, අගමැතිතුමාගේ නියෝජිතයන් එක්කෙනෙක් ඉන්නවා, ඒ වගේම ආමාත්‍යාංශ තුනක ලේකම්වරු 3 දෙනෙක් ඉන්නවා. එතකොට 12න්, එතකොට මේකෙන් වැඩි පිරිස ඇවිල්ලා රාජ්‍ය සේවකයෝ මේකට පත් වෙන්නේ. ඉතින් මම යෝජනා කරනවා ජනාධිපතිතුමා, අගමැතිතුමායි, ඇමතිතුමායි, ඒ අයගේ
honorable member you have 2 minutes
ඇමතිතුමයි මේ සභාවට පත් කරනකොට විශේෂයෙන්ම රජයෙන් නෙමෙයි සිවිල් සමාජයේ විශේෂඥයන් පත් කරන්න කියලා මම යෝජනාවක් කරනවා. එවිතරක් නෙමෙයි මම ඇමතිතුමාට ස්තුතියි. ඒ වගේම මම යෝජනා කරනවා ඒකට අමතරව මේ සභාවට පත් කරනකොට මංහිතන්නේ මේ දොළස් දෙනාගෙන් හුඟක් හොඳයි 50%ක් කාන්තා මං උත්පත් කරන්න පුළුවන්නම්. විශේෂයෙන් ස්ථීරස්ථාර සංවර්ධනය ගැන අද කතා කරන නිසා මංහිතන්නේ මුල ඉඳලාම මේක අපිට එතර හොඳ ආදර්ශයක් කරගන්නට පුළුවන්. අනිත් 50 ගැන හිතනකොටත් කාන්තාවන්ගුත් 50%ක් පත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මම ඊට වැඩිය කතා කරන්නට යන්නේ නැහැ. මට ලබා දුන අවස්ථාව ගැන මම ස්තුතිවන්ත වෙනවා.
Thank you very much. This debate continue another day. Honorable Chief Government Whip.
සභාවතුමනි මේ විවාදය තවත් දිනකට කල්තබිය යුතුයි යෝජනා කරනවා.
House Secretary.
Aye.